ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සුපුරුදු ලෙසින් එහෙමනම් අදත් සූදානම් වෙමු මේ වෙනකොට ලෝකයේ තියෙන අලුත්ම තත්ත්වේවේම සබලන්නට ලෝ වටා විදේශ වෙති සමාලෝචනය. සුපුරුදු විදිහටම එහෙමනම් තොරතුරු වාර්තා කරන්නට දැන් සූදානමින් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අයිබෝන් අමල්.
අයිබෝන් දිල්තුක්ෂි.
බෙලරුස් වලට මොකද වෙන්නේ කියන කතාවෙන් අපි පටන් ගනිමු අද සාකච්ඡාව. මේ පිළිබඳව සමස්ත ලෝකයේම මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙන කාරණාවක් වන නිසා අපි ගිය සතියේදී මේ සම්බන්ධව සමස්ත විස්තරයක් ඉදිරිපත් කළා. බෙලරුස් රාජ්‍ය මේ යුරෝපා යුනියන් එකට, යුරෝපා කොමිසමට අයිති රාජ්‍යයක්. නමුත් ඔවුනට යුරෝපා කොමිසමෙන් පනවලද යම් යම් සම්බාධක හේතුවෙන් ඒට විරෝධතාව දැක්වීම උදෙසා මේ අනියමාර්ථයෙන් මේ වැඩේ බෙලරුස් රාජ්‍යයේ මැදිහත්ව කරගෙන යනවා කියලා තමයි අපිට ඒ වෙනකොට තොරතුරු වාර්තා වෙලා තිබුණේ. ඒ තමයි අනිකුත් රටවල්වල තියෙන සංක්‍රමණිකයින් මේ සරණාගතයින් විදිහට ගෙන්වලා පෝලන්ත බෙලරුස් මේ දේශ සීමාව හරහා පෝලන්තයට මොවුන් පිටත් කරලා ඒ හරහා යුරෝපයට ඇතුළත් වන්නට ඉඩකඩ සලසනවායි කියලා. දැන් මේ තත්වය මානුෂීය ඛේදවාචකයක් විදිහට දැවැන්තව සාකච්ඡා වන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ බෙලරුස් රාජ්‍යයේ අසල්වාසී රාජ්‍යයන් තමයි ලිතුවේනියාව සහ පෝලන්තය. මේ රටවලුත් මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වමින් තමන්ගේ රට කෙසේ හෝ මේ ව්‍යාජ සංක්‍රමණිකයන් විදිහට හඳුන්වන මේ පුද්ගලයින්ගෙන් බේරා ගන්නට ඔවුන් කටයුතු කරනවා. ඒ වගේම යුරෝපා කොමිසමත් දැඩි ලෙසින් මේට මැදිහත් වෙලා තියෙනවා. අපි මේ සතිය වෙනකොට මේකේ තියෙන අලුත්ම ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කරමු. මොනවද වාර්තා වෙන්නේ යම?
දිලුක්ෂි, බෙලරුස් රාජ්‍යයේ ජනාධිපති ලුකෂෙන්කෝ මේ වෙනකොට ජර්මනිය චාන්සලර් වරිය වන ඇන්ගෙලා මර්කල් සමග ඍජු සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. ඒ එක්කම යුරෝපා සංගමයේ සමගත් මේ පිළිබඳ සාකච්ඡා කළා. දැන් යම් කිසි එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. මොකද විශේෂයෙන්ම දැඩි පීඩනයකට පත් කරලා තියෙනවා බෙලරුස් රාජ්‍යය. ඔවුන් දිගින් දිගටම මේ නීති විරෝධී සංක්‍රමණිකයන් පෝලන්තය හරහා යුරෝපා සංගමයේ රටවල් වලට පිටත් කරනවා කියලා. නමුත් මේ ඇතිවෙච්ච අලුත්ම සාකච්ඡාවට ප්‍රතිඵලයක් හැටියට බෙලරුස් රාජ්‍යය මේ වෙනකොට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. නීති විරෝධී ලෙස තමන්ගේ රටට පැමිණලා තියෙන 7000ක විතර සංක්‍රමණිකයන් පිරිසක් නැවතත් ඒ තමන්ගේ රටවලට පිටත් කරන්නට ඔවුන් එකඟතාවය පළ කරලා තියෙනවා. ඉතින් ඒකෙන් 5000ක වුන් හඳුන්වාගෙන ආපසු තමන් ඒ පැමිණි රටවලට, විශේෂයෙන්ම ඉරාකය, සිරියාව වගේ රටවලට නැවත හරවා යැවීමට කටයුතු කරනවා කියලා වාර්තා වෙනවා. ඒකේ පළවෙනි පියවරක් හැටියට මේ වෙනකොට බ්‍රහස්පතින්දා වෙනකොට 430 ගණනක් නැවතත් ඉරාකයට ගුවන් මගින් යව්වයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ යම් විදිහකට මේ දේශ සීමා පෝලන්තය සහ බෙලරුස් රාජ්‍ය අතර තියෙන දේශ සීමාවේ හටගෙන තියෙන මේ අර්බුදය යම් කිසි විදිහකට සමනය කිරීම සඳහා බෙලරුස් රාජ්‍ය කටයුතු කළයි කියලායි වාර්තා වෙන්නේ. මේ කටයුතු කරන්නට බොහොම දැඩි ලෙස යුරෝපා සංගමය තුලින් ආපු ඒ විරෝධයේ මැදේ තමයි මේ කාරණාව දැන් සිද්ධ වෙන්නේ.
අමල්, මෙතනදී මේ තවත් අතුරු කාරණාවක් විදිහට මම දැනගන්න කැමති, ජාත්‍යන්තර ප්‍රවෘත්ති දැඩි ලෙසින් වාර්තා කරමින් තියෙනවා මේ පැමිණිලා සිටින මේ සරණාගත පිරිස් දේශ සීමාවේ දැඩි ශීතල කාලගුණයේ පවා නොතකමින් රැඳී සිටිනවා. මේ කූඩාරම් වගේ මේ තමන්ට වාසස්ථානය සඳහා යම් කිසි තාවකාලික ස්ථාන ඉදිකර ගනිමින් කියලා. අපි දන්නවා යුරෝපයට දැන් මේ ශීත ඍතු එළඹෙමින් තියෙන කාල සීමාව. ඊට අමතරව මේ පෝලන්තයේ රජය විසින් යම් ජල ප්‍රහාර එල්ල කරමින් මේ පුද්ගලයින් පළවා හරින්න උත්සාහ කරනවා කියලා. මේක දැවැන්ත ඛේදවාචකයක් විදිහට තමයි අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තා කරන්නේ මේ මිනිස්සුන්ට වෙන දේවල් සම්බන්ධව. මොකක්ද ඒ සම්බන්ධයෙන් වාර්තාව අලුත්ම තොරතුරු?
ඔදිලොෆි, මේ වෙනකොට මේ අර්බුදය නිසා 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙනවා කියලා වාර්තා වෙනවා. ඔබ කිව්වා වගේ මේ ඉතාමත්ම කටුක තත්ත්වයක් මත තමයි මේ සරණාගතයින් මේ දේශ සීමාව ආසන්නයට ඇවිල්ලා ඔවුන් පෝලන්තයට ඇතුළු වීමට උත්සාහ කරන්නේ. මෙතනදී ඔවුන්ට ජල ප්‍රහාර වගේ දේවල් එල්ල වෙන අවස්ථාවේදී අතරම ඔවුන් දේශ සීමාවෙන් පළවා හැරීමට තමයි පෝලන්ත බලධාරීන් මේ වෙනකොට කටයුතු කරලා තියෙන්නේ. නමුත් බෙලරුස් රාජ්‍ය පැත්තෙන් ඔවුන් ඇත්තටම මේ සරණාගතයින්ම දිරිගන්වන ස්වරූපයක් තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. ඉතින් මෙතනදී බොහොම ඍජුවම බෙලරුස් රාජ්‍යයට චෝදනාව එල්ල වෙන්නේ ඔවුන් දැඩිව මේ සංක්‍රමණිකයන් පෝලන්තයට ඇතුල් කරවීම සඳහා, විශේෂයෙන්ම දේශ සීමා ආසන්නයේ තියෙන ඒ කම්බි වැටවල් කපලා ඒ පිරිස් පෝලන්තයට ඇතුළත් කරන්නට බෙලරුස් රාජ්‍යත් වක්‍රව හවුලුනා කියන චෝදනාවෙල්ල වෙලා තියෙනවා. ඉතින් නමුත් මේ කාරණාව යම් කිසි විදිහකට සමනය කිරීමට තමයි මේ වෙනකොට යුරෝපා සංගමයත් සමග ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට අපි දකින්නේ. යම් පිරිසක් මේ වෙනකොට ඒ දේශ සීමා ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමට බෙලරුස් රාජ්‍ය දැන් ක්‍රමක්‍රමයෙන් කටයුතු කරනවා කියන එක තමයි වාර්තා වෙන්නේ. ඉතින් මෙතනදී අර ඒ සරණාගතයන්ට වෙන හානිය අවම කිරීම සඳහාත් මේ වෙනකොට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයත් යොමු වෙලා තියෙනවා ඔවුන්ට යම් කිසි සහන සේවා සැපීමට. නමුත් මෙතන මේ අර්බුදය විසඳීම සඳහා දීර්ඝකාලීන පියවරක් හැටියට තමයි යුරෝපා සංගමය සහ බෙලරුස් රාජ්‍ය සාකච්ඡා කරලා ඒ පිළිබඳ දැන් කටයුතු කරමින් තියෙන්නේ.
අපි මේ සතිය වෙනකොට ඉන්දියාවෙන් වාර්තා වන තවත් දැවන්ත පාරිසරික ඛේද වාචකයක් පිළිබඳව තොරතුරු වාර්තා කරමු. අපි දන්නවා දැන් මේ ගෙවිලා ගිය මේ COP26 සමුළුව දේශගුණික විපර්යාසය සම්බන්ධව වන අන්තර්ජාතික සමුළුවේදීත් මේ වායු දූෂණය පිළිබඳව දැඩි ලෙසින් කතා බහ කළා. ඉන්දියාව සහ චීනය ලෝකයේ වායු දූෂණයේ සිදුවන රටවල් අතරින් ප්‍රධානතම රටවල් දෙකක්. ඉන්දියාවේ නවදිල්ලි නුවර දැඩි ලෙසින් මේන් පීඩාවට පත් වෙලා ගල්නඟුරු බලාගාර වසා දමන්නට පවා තීරණය කළා කියලා ඒ වාර්තා වෙන්නේ. මොකක්ද මේ පැත්තෙන් මේ සම්බන්ධව වාර්තා වන අලුත්ම තොරතුරු?
විදුක්ෂි, සාමාන්‍යයෙන් දීවාලි උත්සවයට පස්සේ බොහෝ වෙලාවට දිල්ලි නගරයේ ඒ වායු දූෂණය ඉහළම මට්ටමකට යනවා. මේ අවස්ථාවේදී ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන වායුවේ තියෙන අවම ගුණාත්මකභාවයවත් නැති තත්ත්වයක්. ඒ අවම ගුණාත්මකභාවයටත් වඩා 30 ගුණයකින් නරක අතට වායුගෝලයේ තත්ත්වය පත්වලයි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් මේ වටපිටාව තුළ මේ වෙනකොට නවදිල්ල බලධාරීන් විසින් නගරයේ තියෙන ගල්ලඟුරු බලාගාර 11න් 6ක්ම වසා දමන්නට නියෝග කරලා තියෙනවා. ඒ එක්කම සියලුම පාසල් වසා දමලා තියෙනවා. මොකද බොහෝ වෙලාවට මාර්ගයේ ගමන් කිරීමේදී මේ කොතරම් වායුගෝලය දූෂණය වෙලාද කියන්නේ මීටර 50කට දුරින් නොපෙනෙන තත්ත්වෙට. ඒතරම් නිකන් තනි කළු වලාකුලකින් නවදිල්ලි නගරය වෙලාගෙන තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම මීට කලින් අවුරුදු වලටත් වඩා දරුණු විදිහට මේ වර්ෂයේදී පරිසරයේ දූෂණය වෙලා වායු දූෂණය වෙච්ච තත්ත්වයක් තමයි වාර්තා වෙලා තියෙන්නේ.
මේ අපි මේ කෙටියෙන් හෝ සඳහන් කිරීමක් කරමු මේ COP26 සමුළුවේ මේ සමාලෝචනය සම්බන්ධව. අපි දැක්කා මේ COP26 සමුළුවේ සභාපතිවරයා විදිහට කටයුතු කරන ආලෝක් ශර්මා මේ ගෙවිලා ගිය සෙනසුරාදා නිමාවට පත්වුණු මේ සමුළුවේ සමාලෝචනයක් ඉදිරිපත් කළා. සුවිශේෂතා පිළිබඳව මොනවද වාර්තා වෙන්නේ? රටවල් 200කට වගේ අධික සංඛ්‍යාවක් මේට සම්බන්ධ වෙලා හිටියා. මොනවද අවසන් තීරණ විදිහට එකඟතාව විදිහට ඇති වෙලා තියෙනම?
දිර්ලක්ෂේ, මේ සමුළුවේදී බලාපොරොත්තු වුණා ගල්ලඟුරු සම්පූර්ණයෙන්ම නවත්වීම සඳහා හැම රටකම යම් කිසි ප්‍රතිඥාවක් හෝ කාලවකවානුවක් වුන් සඳහන් කරයි කියලා. නමුත් මෙතනදී චීනය සහ ඉන්දියාව දැනට ලෝකේ වැඩියෙන්ම ගල්ලඟුරු පාවිච්චි කරන රටවල් දෙක හැටියට ඔවුන් මේ COP26 අවසාන එකඟතාවයට අවසාන ගිවිසුමේ බලය අඩු කරන්නට, එහෙම නැත්නම් ඒතරම් දැඩි තීන්දුව නොගෙන සිටීමට ඔවුන් කටයුතු කළා තියෙනවා. ඉන්දියාවේ සහ චීනයේ බලපෑම නිසා ගල්ලඟුරු සම්පූර්ණම නැවැත්වීම වෙනුවට ගල්ලඟුරු වල පාවිච්චිය අඩු කිරීමට පමණක් එකඟතාවයක් ඇති කරගත්තා. ඉතින් මෙතන පරිසරවේදීන් නම් මෙතනදී සෑහෙන විරෝධයක් පළ කළා. ඔවුන් බලාපොරොත්තු වුණා මේ සමුළුවෙන් ගල්ලඟුරු පාවිච්චිය නිශ්චිත කාල සීමාවක් තුළ අවසන් කරයි කියලා ලෝකේ රටවල් වලින් ප්‍රතිඥාවක් ලබා ගන්නට. එය සිද්ධ වුණේ නැහැ. ඒකට හේතුව වුණේ ඉන්දියාව සහ චීනය කරපු බලපෑම. ඉතින් ඒ අනුව මේ සමුළුවේ අවසාන ප්‍රතිඵලය වුණේ ගල්ලඟුරු සම්බන්ධයෙන් ගල්ලඟුරු භාවිතය අඩු කිරීමට මිසක්ක ගල්ලඟුරු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රටවල් වලට එකඟතාවයකට පත් වෙන්න බැරි වුණා.
දැන් අපි මේ ඔය COP26 සමුළුව පිළිබඳව කතා බහ කරද්දී මේ සමුළුවේ අතරමැදිදී මුළු ලෝකයේම වික්ෂිප්ත භාවයට පත් කරමින් මේ එදිරිවාදීව සිටින රටවල් දෙකක් එකපාරටම එකට එකතු වෙලා මේ සන්ධානගත වෙලා මේ යම් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළා රටවල් දෙකේ කොහොමද පාරිසරික සමතුලිතතාවය රැකගන්න, උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5කින් වැඩි වෙන එක අවම කරගන්න කොහොමද කටයුතු කරන්න කියලා. ඒ තමයි ඇමරිකාව සහ චීනය. දැන් මේ ප්‍රවෘත්තිය මේ ලෝකයේ පුදුම කරන ප්‍රවෘත්තියක් විදිහට අන්තර්ජාතික සියලුම මාධ්‍ය කතා බහ කරනවාට අමතරව මූන් දෙගොල්ලෝ එකතු වෙලා මොකද්ද මේ කරන්න යන්නේ කියන මේ කුතුහලය තවත් වැඩි කළා. ඇමරිකාවයි චීනයයි එකට එකතු වුණා කතා බහ කරන්න මේ ගෙවිලකී අඟහරුවාද තායිවානය පිළිබඳව. මා විශ්වාස කරන ඔබ දන්නවා ඇති කියලා මේ චීනය තායිවානය අතර තියෙන මේ දේශපාලනික අර්බුදය සම්බන්ධව. අමල්, මේ මොකද්ද මේ චීනය සහ ඇමරිකාවේ මේ හදිසියේ එකට එකතු වීමේ යටි අරමුණ? මොකද අපි දැක්කා මේ මීට කලින් හිටපු සියලුම ඇමරිකානු ජනාධිපතිවරු මේ තරම් නම්‍යශීලීත්වයක් දැක්වේ නැහැ චීනයට. නමුත් ජෝ බයිඩන් සහ ෂී ජින්පින් බොහොම මිත්‍රශීලීව දැන් කටයුතු කරනවා පේනවා. මේක ලෝක දේශපාලනයටත් බලපාන බොහොම වැදගත් කාරණාවක්. මා කැමති එහි තියෙන අභ්‍යන්තරික තත්ත්වීති පිළිබඳව විමසා බලන්න.
ඔව් දිලෘෂ, අපි දන්නවා දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී චීනය සම්බන්ධයෙන් නොයෙකුත් අර්බුදකාරී තත්ත්වයන් මතුවුණාට මෙතනදී ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ පාලන තන්ත්‍රය චීනය සමග සාකච්ඡා වලින් ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රමවේදයකට යොමු වන බව පෙනෙන්නට තියෙනවා. මේ ඇතිවෙච්ච අලුත්ම සාකච්ඡාවලදී ජෝ බයිඩන් සහ ෂී ජින්පින් ජනාධිපතිවරයා අතර ඔවුන් පැය 3ක විතර කාලයක් වීඩියෝ තාක්ෂණයේ ඔත්සෙන් සම්බන්ධ වුණයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඒකෙන් වැඩි කාලයක් ඔවුන් ගත කරලා තියෙන තායිවානය සම්බන්ධයෙන් සාකච්ඡා කරනට. මෙතනදී අපි දන්නවා ඇමරිකාව තායිවානය වෙනම රටක් හැටියට පිළි නොගත්තත් තායිවානයට ඔවුන්ගේ ස්වාධීනත්වය සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තායිවානයට සහයක් ලබා දීලා තායිවානය වෙනුවෙන් පෙනී හිටින තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් චීනය දිගින් දිගටම ඇමරිකාවට මේ අවස්ථාවේදී චෝදනා කරනවා ඇමරිකාවේ දේශපාලන නායකයන් තායිවානය වෙනම රටක් හැටියට පිළිගැනීමේ ප්‍රවණතාවයක් සහ තායිවානයට චීනෙන් වෙන්වීමට සෑහෙන දේශපාලන ශක්තියක් ලබා දෙනවා කියලා. ඉතින් ඒ චෝදනාව මැද්දේ තමයි ජෝ බයිඩන් සහ ෂී ජින්පින් ජනාධිපතිවරයා අතර මේ සාකච්ඡාව පැවැත්තුනේ. මෙතනදී චීනය බොහොම පැහැදිලි අනතුරු ඇඟවීමක් කළ ඇමරිකාවට. ඇමරිකාවේ දේශපාලනඥයන් මේ තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ගින්දරත් එක්ක සෙල්ලම් කරනවායි කියලා. ඉතින් පහුගිය සති කිහිපයේදී අපි දුටුවා චීනය ඔවුන්ගේ ගුවන් යාන තායිවානයේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් බොහොම මුරණ්ඩුකාරී විදිහට ඔවුන් හැසිරිච්ච ආකාරයක්. එතනදී අනෙකුත් රටවල අනතුරු ඇඟවීම් පිළිගන්නේ නැතිව චීනය දිගින් දිගටම තායිවානයේ තමන්ගේ ප්‍රාන්තයක් හැටියට ඒ සලකමින් ඒ ප්‍රතිපත්ති දිගටම ගෙනියමින් කටයුතු කරා. ඉතින් මේ තායිවානයේ සම්බන්ධයෙන් යුදමය තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියන වටපිටාව තුළ තමයි මේ විදිහට ඇමරිකාවත් චීනයත් අතර ඒ රාජතාන්ත්‍රික මට්ටමින් ඉහළම සාකච්ඡා පැවැත්වුණේ. ඉතින් මෙතනදී බලාපොරොත්තු වුණේ ඒ දැනට ඇති වෙලා තියෙන ඒ අර්බුදකාරී තත්ත්වය යම් කිසි විදිහකට සමනය කිරීමට. නමුත් චීනය බොහොම පැහැදිලිව ඇමරිකාවට අනතුරු ඇඟීමක් කළ තිබුණා. බටහිර රටවල් තායිවානය වෙනුවෙන් තායිවානය වෙනම රාජ්‍යයක් හැටියට පිළිගැනීමක් හෝ ඔවුන්ට ඒ අනුබල දීමක් සිද්ධ වුණොත් මේ ප්‍රදේශයේ තමන්ගේ බලය ප්‍රදර්ශනය කිරීමට චීනය පැකිලෙන්නේ නැහැ කියන පණිවිඩය බොහොම තදින්ම ෂී ජින්පින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ තිබුණා.
හොඳයි, අපි මේ ලෝ වටා විදේශ රීති සමාලෝචනයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට ලෝකයේ ප්‍රමුඛයෙන්ම කතාබහ වෙන ප්‍රමුඛතම කාරණා 3 හෝ 4 එකතු කරගන්න අපේ මේ විශේෂාංගයට. ඉතින් අදත් ඒ කාර්යවේට සහයෝගය ලබා දුන්න මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිය පළ කරනවා. අමල්, එහෙමනම් අපි ලබන සතියේ සිකුරාදා නැවතත් මේ විශේෂාංගයේදී හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිරික්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.